ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ්අඩවියට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
එහෙමනම් සූදානම් වෙමු මේ වෙනකොට ලෝකයේ තත්ත්වෙත් පිළිබඳව කතා බහ කරන්න ලෝ වටා විදේශ විත්ති සමාලෝචනයෙන්. අද පොදු නිවාඩු දිනයක් සමස්ත ලෝකයේටම. මහසිකුරාදා යෙදෙන දිනේ නිසා බොහෝ දෙනෙක් දීර්ඝ සතියන්තයක් නිවාඩු සතියන්තයක් භුක්ති විඳින්න සිටින්නේ. ඒ අතරතුරේදී ලෝකයේනුත් විශාල වශයෙන් තොරතුරු වාර්තා නොවුනත් කාරණා කිහිපයක් තියෙනවා විශේෂයෙන් අවධානය යොමු කළ යුතු. අපි මේ සාකච්ඡාව ආරම්භ කරමු සුපුරුදු විදිහට ශ්‍රී ලංකාවේ සිට දැන් සූදානමින් සිටින මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමගින්. ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මේ මහතා හැම සිකුරාදාම අපිත් එක්ක සම්බන්ධ වෙනවා. අමල් ආයුබෝවන්.
ආයුබෝවන් දිලක්ෂි.
චීනයේ ප්‍රතිචාරයේ කොහොමද මියන්මාරයට කියන කතාවෙන් අපි පටන් ගනිමු. මොකද මියන්මාරයේ මේ හමුදා පාලනයකට නතු වුණාට පස්සේ මියන්මාරයට එරෙහි සම්බාධක පැනවීම ගැන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී නොයෙක් විට සාකච්ඡා වුණා. චීනයේ මේට එරෙහි වෙයයි කියන පූර්ව මතය තමයි කවුරුත් හිටියේ. දැන් මොකද චීනයේ ප්‍රතිචාරයේ තත්ත්වය දැන් මියන්මාරයට එරෙහිව?
දිලක්ෂි, දැන් මියන්මාරයේ ඇතුලේ මේ විරෝධතාවය නිසා දිනපතා විශාල සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වන ඒ වටපිටාව මත ආරක්ෂක කවුන්සිලයෙන් ඉල්ලීමක් කළා තිබුණා මියන්මාරයේ හමුදා පාලනයට විරුද්ධව සම්බාධක පනවන්න කියලා. නමුත් ආරක්ෂක මණ්ඩලයේ නිෂේධ බලය තියෙන චීනය බොහොම තදින්ම මේකට විරුද්ධ වුණා. එපමණක් නෙවෙයි, මියන්මාරයට විරුද්ධව විශේෂ ප්‍රකාශයක් කරන්නට කියලා කරපු ඉල්ලීමටත් චීනය විරුද්ධ වුණා. නමුත් මෙතනදී චීනය බොහොම දිගින් දිගටම කියා සිටින්නේ ඔවුන් මියන්මාරයේ දැනට තියෙන හමුදා පාලනය වෙනස් වෙලා ඒක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට නැවත පිවිසීම සඳහා ඉඩ ප්‍රස්ථාව දෙන්න, මේක මියන්මාරයේ අභ්‍යන්තර ප්‍රශ්නයක්, ඒ නිසා මේකට මැදිහත් වෙන්න එපා කියන කාරණාව බොහොම තදින්ම චීනය මේ අවස්ථාවේ කියා සිටිනවා. ඉතින් අර චීනයට තියෙන නිෂේධ බලය නිසා ආරක්ෂක කවුන්සිලයට, ආරක්ෂක මණ්ඩලයට මියන්මාරයේ සම්බන්ධයෙන් කටයුතු කරන්න දැන් හැකියාවක් ලැබිලා නැහැ. නමුත් මේ පහුගිය සතිය අපි බැලුවොත් එක් දිනක පමණක් 300කට අධික පිරිසක් ජීවිතක්ෂත පත් වුණා හමුදා විසින් කරපු ප්‍රතිප්‍රහාර නිසා. මේ වෙනකොට මුළු සංඛ්‍යාව, ජීවිතක්ෂත පත් වෙච්ච මුළු සංඛ්‍යාව 500කට අධිකයි කියලා වාර්තා වෙලා තියෙනවා. ඒ එක්කම මියන්මාරයට වැඩිපුරම ආධාර ලබා දුන්නු ජපානය ඒ ආධාර ලබා දීමත් මේ සතිය අත්හිටෙව්වා. ඒකත් එක්කලා මියන්මාරයේ බොහෝ ස්ථානවල තියෙන චීන සමාගම්, චීන ආයෝජන වලට මේ විරෝධතා කරුවන්ගෙන් ප්‍රහාර එල්ලනවා. ඉතින් ඒ පිළිබඳවත් චීනය ආරක්ෂක කවුන්සිලයේදී ප්‍රකාශයක් කළා තිබුණා, ඕන් ඉල්ලීමක් කළා තිබුණා මේ විරෝධතා කරුවන්ගෙනුත් විදේශ රටවල වලින් කරපු ආයෝජනයන් ආරක්ෂා කරන්නයි කියලා. ඒ කෙසේ වෙතත් මේ වෙනකොට මියන්මාරයේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවට නිශ්චිත පියවරක් ගැනීමට නොහැකි වෙලා තියෙනවා. දැනට ඇමරිකාව සහ යුරෝප රටවල් කීපයක් පමණයි මියන්මාරයේ ඒ හමුදා බලධාරීන්ට විරුද්ධව සම්බාධක පනවලා තියෙන්නේ. ඔවුන්ට විදේශ ගමන් තහනම් කරලා තියෙන්නේ, ඔවුන්ගේ පිටරට තියෙන දේපළ අත්හිටවලා තියෙන්නේ. ඒ ඇරෙන්නට විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය හැටියට මියන්මාරයට විරුද්ධව පියවරක් ගැනීමට තවමත් අපොහොසත් වෙලා තියෙනවා.
ඔබ දන්නවා මේ වෙනකොට ඔස්ට්‍රේලියාවත් යම් ආකාරයකට මියන්මාරයේ සමග තියෙන ආරක්ෂක තොරතුරු හුමාරුව, ආරක්ෂක පුහුණු කටයුතු, බුද්ධි තොරතුරු හුමාරුව ආදී දේවල් නව හමුදා පාලනය ඇතිවීමත් සමග නවතා දැමුවා. ඒ විතරක් නෙමේ, මේ වෙනකොට ඔස්ට්‍රේලියාව මගින් මියන්මාරයට ලබා දෙමින් තිබුණු මානුෂීය ආධාර රජය හරහා ලබා නොදෙන්නටත් ඔස්ට්‍රේලියානු රජය තීරණය කළා තියෙන්නේ. ඒ අනුව දැන් ඔස්ට්‍රේලියාවෙන් ලැබෙන සහනාධාර, මියන්මාරයට ලැබෙන සහනාධාර ඔස්ට්‍රේලියාව යවන්නේ රාජ්‍ය නොවන සංවිධාන හරහා. දැන් ඊට අමතරව මේ ලෝකයේ මේ වගේ අර්බුදකාරී වාතාවරණ ඇති වුණු කලාප පිළිබඳව කතා බහ කරද්දී පසුගිය කාලයේදී අපිට දිගින් දිගටම කතා බහ කරන්නට අවස්ථාව උදා වුණේ හොංකොං කලාපය හා සම්බන්ධව. අපි දීර්ඝ වශයෙන් කතා බහ කළා, ඔබට මතක ඇති, මං සුළු වශයෙන් මතක් කිරීමක් කරන්න. බ්‍රිතාන්‍ය පාලනයට නතු වෙලා තිබුණු හොංකොං කලාපේ නැවත වතාවක් චීනයට ලබා දීම සිදු වුණා 1997 වසරේදී. චීනයට ලබා දීමේදී බ්‍රිතාන්‍ය මේක ලබා දුන්නේ විශේෂිත ක්‍රමයකට, එක්තරා ආකාරයකට හොංකොං කලාපයට ස්වයං තීරණ ගැනීමේ අයිතියත් සමගින්. නමුත් මේ නීති වෙනස් කරන්නට චීන රජය පසුගිය කාලවක වානුවේදී උත්සාහ දැරුවා. චීනයේ ඒ නීති අනපනත්වලට යටත් වෙන ආකාරයෙන් හොංකොං කලාපය පාලනය කරන්නට උත්සාහ කළා. ඉතින් ඒ යටතේ හොංකොං කලාපයේ විශාල වශයෙන් ජනතා උද්ඝෝෂණ ඇති වුණා, පුද්ගල ඝාතන සිදු වුණා. කෙසේ හෝ දැන් යම් සාපරාධී ක්‍රියාවකට වරදකරවුණු පුද්ගලයෙකුට චීනයේ අලුත් නීතියට අනුව හොංකොං කලාපයේ පවතින පාලනාධිකාරියට තීරණයක් ගැනීමේ හැකියාවක් නැහැ. ඔවුන් පිටුහල් කරන්නට ඕනේ චීනයට. ඉතින් චීනයේ නීතිවල තමයි ඔවුන් යටත් වෙන්නේ. ඉතින් මේ තොරතුරු ඔබට දැන් මතක ඇති. දැන් අපි මේ සතිය වෙනකොට හොංකොං පැත්තෙන් තවත් අලුත් කලබගෑනියක් වාර්තා වෙනවා. අපි වැඩිදුර තොරතුරු දැනගනිමුම.
ඔව් දිලුක්ෂි, දැනට අවුරුදු දෙකකට කලින් මේ විදිහට ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් පෙනී සිටපු පුද්ගලයන් රාශියක් දිගින් දිගටම මාස ගාණක් තිස්සේ හොංකොං නගරේ විරෝධතාවයන් දියත් කරා. ඒවට නායකත්වය ලබා දුන්නා. නමුත් මේ විරෝධතාවයන් සාමකාමීව පැවැත්වුවා කියලා තමයි ඔවුන් දිගින් දිගටම කියා සිටියේ. නමුත් පොලිසිය දැඩි උත්සාහයක් ගත්තා මේ විරෝධතාවයන් මර්ධනය කරන්නට. දැන් හොංකොං රජය මේ විරෝධතාවන් වලට නායකත්වය දුන්න පුද්ගලයන් 9 දෙනෙක් අධිකරණයේ ඉදිරියට පමුණුවලා ඔවුන් ඊයේ වෙනකොට වරදකරුවන් හැටියට නම් කළා. වරදකරුවන් බවට පත්වීම නිසා ඔවුන්ට අවුරුදු 5ක් දක්වා සිරදඬුවමක් නියම වීමට නියමිතයි. අධිකරණය ඒ ඔවුන්ට ලබා දෙන දඬුවම මොකක්ද කියන එක තවම ප්‍රකාශ කරේ නැහැ. ඒක නොබෝ දිනකදී ප්‍රකාශයට පත් කරනවා කියලා ඔවුන් කියා සිටියා. නමුත් කෙසේ වෙතත් මේ පුද්ගලයන් 9 දෙනා හොංකොං නුවර ඉතාමත්ම ප්‍රසිද්ධ ප්‍රජාතන්ත්රවාදී වෙනුවෙන් පෙනී සිටපු නීතිඥවරුන්, ඒ වගේම මාධ්‍යට සම්බන්ධ උදවිය, ඊට අමතරව මීට කලින් අවස්ථාවලදී හොංකොං නුවර විශේෂ ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා දායක වෙච්ච පුද්ගලිනුත් මේ අතර ඉන්නවා. ඉතින් ඔවුන් මේ චීනය විසින් හොංකොං පාලනය වෙනස් කිරීම සඳහා ගන්නා වූ වැඩපිළිවෙලට විරෝධය පෑමක් හැටියට තමයි ඔවුන් අධිකරණ ඉදිරියට ගෙනාවේ. බොහෝ විට ඔවුන් අවුරුදු 5ක් දක්වා සිරදඬුවමකට නියම වෙයි කියලා බොහෝ අය විශ්වාස කරනවා. මේ විදිහට ඔවුන්ව සිරේට නියම වුණත් ඒ ප්‍රජාතන්ත්රවාදී වෙනුවෙන් පෙනී සිටින ඒ කණ්ඩායම් ඔවුන් ප්‍රකාශ කළ තියෙනවා ඔවුන්ගේ අරගලය දිගින් දිගටම ඉදිරියට ගෙන යනවායි කියලා. ඒ එක්කම චීනයත් ලොකු උත්සාහයක් ගන්නවා දැනට හොංකොං නුවර තියෙන ඒ ප්‍රජාතන්ත්රවාදී වෙනුවෙන් සටන් කරන උදවිය පාලනය කිරීමටත් ඔවුන්ට විරුද්ධව කටයුතු කිරීමටත් මේක මේ ඇත්තටම මේ අධිකරණ ක්‍රියාදාමය බොහොම බරපතල පණිවිඩයක් ලබා දීලා තියෙනවා. කිසියම් කෙනෙක් බීජිං රජයට විරුද්ධව කටයුතු කරොත් ඔවුන්ට දැඩි දඬුවම් පවනවා කියන පණිවිඩයත් උසාවි තීන්දුව හරහා ප්‍රකාශයට පත් කරලා තියෙනවා.
අපි මේ කොවිඩ් තත්ත්වය පිළිබඳව ලෝකයෙන් ලැබෙන අලුත් තොරතුරු පිළිබඳව විමසා බලමු ඊළඟට. දැන් කාලයක් තිස්සේ බ්‍රසීලයේ පිළිබඳව කතා බහ කළානේ අර මුල් වකවානුවේදී. එතකොට බ්‍රසීලයේ නිකන් ලෝකයේ කොවිඩ් පැතිරීම අතින් බලනකොට, මිය යන පුද්ගලින් සංඛ්‍යාව අතින් බලනකොට අමල් අපිට වාර්තා වුණේ දෙවන තුන්වන ස්ථානයේ වගේ ඉහළ ස්ථානයක. ඊට පස්සේ ටිකක් බ්‍රසීලිය ගැන තොරතුරු ඇහෙන්නේ නැතුව ගියා. නැවත වතාවක් මේ සතිය වෙනකොට බ්‍රසීලිය ගැන තොරතුරු වාර්තා වෙනවා. මොකක්ද ඒ පැත්තේ තත්ත්වය, දකුණු ඇමරිකානු ඒ කලාපයේ පැත්තේ තොරතුරු?
දිලුක්ෂි, අපි බැලුවොත් පහුගිය මාසේ 60,000ක විතර පිරිසක් බ්‍රසීලයේ ජීවිතක්ෂර පත් වුණා කියලා වාර්තා වෙනවා. ඒක සාමාන්‍යයෙන් මාසික අගේ දෙගුණ වීමක් හැටියට තමයි හඳුන්වන්නේ. ඉතින් මේ වටපිටාව තුළ බොල්සනාරෝ ජනාධිපතිවරයාගේ දුර කාලේ ඔහු මූණ දෙන්න විශාලතම අභියෝගයේ හැටියට දැන් මේක ඉදිරියට ඇවිල්ලා තියෙනවා. මීට කලින් අවස්ථාවලදී බොල්සනාරෝ ජනාධිපතිවරයා මේ කොරෝනා වෛරසය ඉතාමත්ම අවතක්සේරු කරලා කටයුතු කරා. සමාජ දුරස්ථභාවය වගේ දේවල් ආරක්ෂා කිරීම ඉතරම් උනන්දුවක් ඕනෑකමක් දැක්වුවේ නැහැ බ්‍රසීලයේ. දැන් ඒකේ ප්‍රතිඵල මුළු රටම විඳින තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම රෝහල් වලට දරා ගන්න බැරි ප්‍රමාණයට මේ රෝගය දරුණු ලෙස පැතිර යාමක් ඇති වෙලා තියෙනවා. ඒ එක්කම මේ රෝගයේ අලුත් ප්‍රභේදයක් බ්‍රසීලය තුළ පැතිර යාමත් මේකට තවත් හේතුවක් හැටියට දක්වලා තියෙනවා. ඉතින් දැන් බ්‍රසීලයට සිද්ධ වෙලා තියෙනවා අලුත් මේ ලොක්ඩවුන් එකක් ආරම්භ කරන්නට. මොකද මේ මරණ සංඛ්‍යාව ඉතාමත්ම සීග්‍රෙන් වැඩිවීමේ හේතුවක් හැටියට.
අපි මේ කොරෝනා එන්නත් සම්බන්ධව කතා බහ කරද්දී විවිධ අර්බුද තිබුණු තැන් තිබුණානේ. දැන් ඇස්ට්‍රසෙනිකා එන්නත් සම්බන්ධව අර බ්ලඩ් ක්ලොට් එකක් රුධිර කැටි ගැසීමේ තත්වයක් ඇති වෙන නිසා යම් අර්බුදයක් තිබුණා. ජර්මනිය ඒ වගේම යුරෝප අක්‍රේ ඇතැම් රටවල් මේවා භාවිතයට ගැනීම පවා නතර කළා. ඊට පස්සේ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නිර්දේශ කළා මේකේ එහෙම කිසිම අතුරු ආබාධයක් ඇතිවීමේ හැකියාවක් නැති වගට තොරතුරු සනාථ කරමින්. ඊට පස්සේ මේ සතිය වෙනකොට දැන් අලුතෙන් අපිට තොරතුරු වාර්තා වෙනවා ෆයිසර් එන්නත පිළිබඳවත්. චීනය විසින් නිපදවපු සයිනෆාම් කියන එන්නතත් සයිනෆාම් එන්නත පිළිබඳවටි කරබුදයක් තිබුණ එකට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමතිය ලැබුණ හැ කියලා. ඒ සම්බන්ධ වන වාර්තාත් ෆයිස එන්නත පිළිබඳව වාර්තාව නලුත්තොරතුරුත් අපි කැමති දැනගන්නම.
ලක්ෂ මෙතන ෆයිස ආයතනය දැන් ප්‍රකාශයට පත් කළ තියෙනවා අවුරුදු 12 15 අතර වයස්කාණ්ඩී පුද්ගලයන්ට මේ එන්නත ලබා දීම තුළින් ඔවුනට 100% සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන් රෝගය වැළඳෙන්නේ නැtei කියලා. ඒකම ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා මේ සයිනෝවැක් සහ සයිනෝෆාම් කියන චීනයේ නිෂ්පාදිත එන්නත් දෙක පාවිච්චි කිරීමට සුදුසුයි රෝගය වැළැක්වීමට හැකියාවක් තියෙනවායි කියන කාරණාව. නමුත් මේ චීන එන්නත් දෙක සම්බන්ධයෙන් තවත් දත්ත අවශ්‍යයි කියලත් ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා තියෙනවා. ඉතින් ඒක නිල වශයෙන් තාම පිළිගැනීමට ලක් නොවුනට ඒ පිළිගැනීම ලබා ගැනීමට දැන් බොහොම ආසන්නයි පවතින නොයෙකුත් රටවල් මේ වෙනකොට චීන එන්නත පාවිච්චි කිරීමට පටන් අරගෙන තියෙනවා. විශේෂයෙන්ම ලතින් අමරිකානු රටවල ඒ වගේම මැද පෙරදිග අබුඩාබි ඩුබායි වගේ රාජ්‍යන්වල මේ වෙනකොට දැනටමත් ඒ චීන එන්නත ලබා දීමේ කටයුත්ත ඉදිරියට කරගෙන යනවා. ඉතින් ඒ නිසා චීන එන්නතත් අනෙකුත් රටවල ප්‍රචලිතව පාවිච්චි කිරීමේ හැකියාව බොහෝ දුරට ඉදිරි දින කිහිපයේදී ඇතිවන්න පුළුවන්. මොකද ලෝක සෞඛ්‍ය සංවිධානය මේ එන්නත් දෙක සම්බන්ධයෙන් සුභවාදීව ඒ එන්නත් දෙක සලකා බලපු නිසා.
අපි අවසාන වශයෙන් මේ ඉන්දියාව දිහාට අවධානය යොමු කරමු. මොකද සමස්ත ලෝකයේම අවධානය ඉන්දියාව දිහාවට යොමු වෙලා තියෙන්නේ. ඉන්දියාවේ මැතිවරණය ආරම්භ වෙලා තියෙනවා. ප්‍රාන්ත වශයෙන් පැවැත්වෙන මැතිවරණය තමයි මුලින්ම පැවැත්වෙන්නේ. ඉතින් එක් එක් ප්‍රාන්තවල මැතිවරණය පැවැත්වෙමින් යන අතරවාරයේදී යම් යම් කලබගැහෙනීත් වාර්තා වෙනවා. විශේෂයෙන්ම බටහිර බෙංගාල ප්‍රාන්තයේ විශාල කලබගැහෙන වාර්තා වෙනවා. BJP එකට එරෙහිව වර්තමාන පාලනාධිකාරී මෝඩිගේ පක්ෂය, භාරතීය ජනතා පක්ෂය. අපි වැඩිදුර තොරතුරු දැනගන්න කැමැතියි.
ඉන්දියාවේ දැන් ප්‍රධාන පාර්ලිමේන්තු මැතිවරණයට අමතරව ඒ ප්‍රාන්තවලත් මැතිවරණ තියෙනවා. ඉතින් මේ ප්‍රාන්ත මැතිවරණ බොහෝ වෙලාවට මධ්‍යම රජයේ ජනප්‍රියතාවයේ මැනීමට හොඳ මිනුම් දණ්ඩක්. ඒ ප්‍රධාන මධ්‍යම රජය අවුරුදු 2-3 බලේ ඉන්නකොට කොයි විදියටද රටේ ජනතාව මේ මධ්‍යම රජය ගැන තක්සේරු කරන්න කියලා. ඉතින් ඒ විදියට තමයි මේ වෙස්ට් බෙංගෝල් ප්‍රාන්තයේ පැවැත්වෙන මැතිවරණයත් මෝඩි අග්‍රාමාත්‍යවරයාට ඉතාමත්ම වැදගත්කමක් බවට පත් වෙලා තියෙනවා. වෙස්ට් බෙංගෝල් ප්‍රාන්තයේ මමතා බැනර්ජී කියන නායිකාව තමයි ඉදිරියෙන් ඉන්නේ. ඇය තෘණමූල් කොංග්‍රස් කියන පක්ෂයේ මීට කලින් ඇය ඒ ප්‍රදේශයේ 2-3 කාලයක් බලයේ හිටපු කොමියුනිස්ට් පක්ෂය පරාජය කරගෙන තමයි මමතා බැනර්ජීගේ තෘණමූල් කොංග්‍රස් පක්ෂය මීට කලින් බලය ලබා ගත්තේ. ඇය මෙවර මුහුණ දෙන්නේ මෝඩි අග්‍රාමාත්‍යවරයාගේ BJP පක්ෂයත් එක්කලා. ඉතින් මෙතනදී BJP පක්ෂය කොයි ආකාරයෙන් ජනතාවගේ සහාය ලබා ගනීද කියන කාරණාව ඉතාමත් වැදගත් වෙනවා මෝඩිගේ ඉතිරි දූර කාලය පිළිබඳ සලකා බැලීමේදී. ඊට අමතරව දිලක්ෂි මේ ප්‍රාන්තයේ මිලියන 66ක් විතර ඡන්දය දීමට නියමිතයි. ඉතින් මේ ඡන්දය එක දවසක පවත්වන්නේ නැහැ. ඒක අධිකර කිහිපයකින් තමයි මේ ඡන්දය පවත්වන්නේ. මේ ඡන්දයට සමගාමීව තවත් ප්‍රාන්ත කිහිපයක ඡන්දය පැවැත්වීමට නියමිතයි. ඒ ප්‍රාන්ත හැටියට අසාමය, කේරළ ප්‍රාන්තය, තමිල්නාඩු සහ පොන්ඩිචිරි කියන ප්‍රදේශවල තමයි මේ මැතිවරණය පවත්වන්නට තියෙන්නේ. මේ මැතිවරණය තව මාසයක් විතර කාලෙකින් අවසන් වෙලා මැයි මාසේ 2 විතර ප්‍රතිඵල නිකුත් වීමට නියමිතයි. ඉතින් මේ විදිහට විශේෂයෙන්ම ඉන්දියාවේ දකුණු කොටසෙත් ඒ වගේම නැගෙනහිර ප්‍රදේශයේ මේ විදිහ ප්‍රාන්ත ඡන්ද තිබීම ඇත්තටම ඉන්දියාවේ මධ්‍යම රජයේ ජනප්‍රියතාවය මැනීමේ හොඳ මිනුම් දණ්ඩක් බවට පත්වීමට නියමිතයි. ඒ නිසා මේ වෙනකොට ප්‍රචණ්ඩකාරී ක්‍රියා ඇතිවීමත් එන්න වැඩිවීමක් මතුවෙලා තියෙනවා. ඊට අමතරව කොරෝනා වෛරසයත් ඉන්දියාවේ නැවතත් 3 වටයක් හැටියට බොහොම සීග්‍රෙන් පැතිරෙන තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. ඒ එක්කම තමිල්නාඩු ප්‍රාන්තය ඊයේ ඉඳලා මේ සම්පූර්ණයෙන් අප්‍රේල් මාසයේම ලොක්ඩවුන් කිරීමට තීන්දුව කළා තියෙනවා. මොකද රෝගයේ පැතිරවීම සීග්‍රතාවය නිසා. ඉතින් ප්‍රාන්ත මැතිවරණයක් මැද්දේ කොරෝනා වෛරසයටත් මුහුණ දෙමින් තමයි ඉන්දියාව මේ දෙවැන්ත මැතිවරණය පවත්වන්නට තීන්දුවලා තියෙන්නේ මෙවැනි ඉතාමත්ම දුෂ්කර වටපිටාවක් තුළයි.
සූතිවන්ත වෙනවා මල්. මේ ගෙවිලෑන සතියේ ලෝකයේ විශේෂතා පිළිබඳව කතා බහ කරන්නේ ලොව වටා අපේ විදෙස් විත්ති සමාලෝචනයට සම්බන්ධ වීම පිළිබඳව. අපි එහෙමනම් නැවතත් හමු වෙමු ලබන සතිය සිකරාදා. ආයිබෝවන්.
ආයිබෝවන් දුක්.
ලයික් කර කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.